හර්ෂණ සූර්යප්පරුම ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් ලැබෙනවා. නියෝජනය
මුලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි, අද මේ සාකච්ඡාවට විවාදයට භාජනය වෙන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. මේ රටේ ඉගෙන ගන්න දරුවන්, මේ රටේ අපේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සොයා බලන පිරිස කරුණු කාරණා තේරුම් ගන්නකොට බලනවා. පාර්ලිමේන්තුවේදී මේ පනත් සම්මත වෙනකොට මේ පිළිබඳව විධිමත් කතාබහක් කෙරුණද කියලා. ඒ අනුව ඒ පනත් තුනක් අද සම්මත කෙරෙන්න සූදානම් කරලා තියෙනවා. විදේශ විනිමය පිළිබඳව 2017 පනතර වෙන අනුව නිකුත් වෙන ගැසට් පත්‍රය, ඊළඟට 1969 අංක 1 දරන ආනයන අපනයන පළතට අනුකූලව නිකුත් කරන ගැසට් පත්‍රය, මෝටර් රථ ආනයනයට අවසර ලබා දීම සම්බන්ධයෙන් තුන්වෙනි කාරණාව විදියට නැවත වතාවක් 1969 මේ ආනයන අපනයන පාලන පනත යටතේ සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් නිකුත් වෙලා තියෙන මේ ගැසට් පත්‍රය. අපි මේ පිළිබඳව කතා බහ කරනකොට බලන්නට අවශ්‍ය කරන වැදගත්ම කාරණාවක් තමයි, රට මේ දැන් තියෙන තත්ත්වය තුළ කොහොමද කළමනාකරණය කරන ඉදිරියට යන්න මේ නීති පද්ධතිය භාවිතා කරන්නේ කියන එක. අපි දන්නවා, we had an unstable economy, we have made that unstable economy to a stable economy. It has not recovered fully, however some breathing space has been created as of now. ඒ නිසා මේ ආර්ථිකය යම් කිසි ස්ථාවර මට්ටමකට මේ වෙලාවේ ගේනකොට රට තියෙන වර්තමාන තත්ත්වය අනුව බලලා තමයි මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න සුදුසු විදියට මේ ක්‍රමවේදයන්, මේ ගැසට් පත්‍රයන් නිකුත් කරලා තියෙන්නේ. මේ රට තියෙන තැන කියන්නේ මොකක්ද? ආර්ථිකය මට්ටමින් රට තියෙන්නේ කොතනද? සමාජීය මට්ටමින් රට තියෙන්නේ කොතනද? මේ පුරවැසියන්, මේ තැළුණු පුරවැසියන් විදියට රටේ ජනතාව ඉන්න තැන කොතනද? ජාත්‍යන්තරයට රට සම්බන්ධ කරන්න, ග්ලෝබල් වැලියු චේන් එකට රට සම්බන්ධ කරන්න තියෙන මට්ටමින් දැන් රට තියෙන්නේ කොතනද කියන මේ වගේ සෑම පැත්තකින්ම බලලා ඒකට අනුකූලව තමයි මේ ප්‍රතිපත්ති සූදානම් කරලා තියෙන්නේ. අපි දන්නවා මේ ආර්ථිකය පැත්තෙන් බලනකොට කඩා වැටුණු, කඩා වට්ටපු ආර්ථිකයක් තමයි ටිකින් ටික මේ ගොඩට ගන්නට උත්සාහ කරන මට්ටමක අපි ඉන්නේ. ඒ මේ කළමනාකරණය නිසි ලෙස සිදුවෙච්ච නැති නිසා සංචිත කඩා වැටිලා රටට අවශ්‍ය බෙහෙත් ටික ගෙන්නන්න බැරුව, අවශ්‍ය තෙල් ටික ගෙන්නන්න බැරුව, අධ්‍යාපනයේ ලබන දරුවන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්නන්න බැරුව ඉතාම දුක්ඛිත මට්ටමක තිබිච්ච රටක් තමයි ටිකෙන් ටික දැන් මේ යම් කිසි මට්ටමකට ස්ථාවර කරලා තියෙන්නේ. අපි දන්නවා මේ ආර්ථිකය ක්‍රමානුකූලව කළමනාකරණය කරද්දී මේ ගමන නිසි ලෙස අපි සංවිධානය කර නොගත්තොත් ජීවන වියදමට වෙන්න පුළුවන් වැඩි බලපෑමක් තියෙනවා. ඒ නිසා මේක මේ වක්කඩ අරිනවා වගේ කරන්න පුළුවන් වැඩපිළිවෙලක් නෙමෙයි. මේක බොහොම ක්‍රමානුකූලව, බොහොම කල්පනාවෙන් පරීක්ෂාකාරීව කරන්න ඕන වැඩපිළිවෙලක් තමයි. ඩොලරයකට වැඩි වෙන හැම රුපියලක්ම කියන්නේ වාහනවලට විතරක් බලපාන රුපියලක් නෙමෙයි. ඩොලර් අනුපාතයට, රුපියල් අනුපාතයට තියෙන බලපෑම රටට ආනයනය කරන සියලුම ද්‍රව්‍යන්ට ඒක බලපානවා. ආහාරවලට බලපානවා, බෙහෙත්වලට බලපානවා, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට බලපානවා. ඒ නිසා තමයි බොහොම ක්‍රමානුකූලව මේවා පාලනය කරන්නට ඕන කරන්නේ. ඊළඟට තමයි මේ දේවල් ආනයනය කරනකොට ඒකට තියෙන බලපෑමෙන් උදාහරණයක් විදියට වාහන ගත්තොත් වාහන ආනයනය කිරීමෙන් බලපෑම එන්නේ. දේ අපි දන්නවා මේ වාහන ගන්නකොට ලීසින් එකක් දාලා, ලෝන් එකක් දාලා වාහන ගන්න ක්‍රමවේදයක් තමයි, සංස්කෘතියක් තමයි රටේ තියෙන්නේ. ඒ නිසා එතකොට ඒ ණය පද්ධතියට තියෙන ඉල්ලුම වැඩිවීම තුලින් රටේ පොලි අනුපාතයකට බලපෑමක් එන්නට පුළුවන්. මේ අනාදී සෑම පැත්තකින්ම කරුණු ගණනාවක් බලලා තමයි මේ තීන්දු තීරණ අරගෙන තියෙන්නේ. ඊළඟට තමයි මේ සමාජීය විදියට බලනවා නම් තව පැත්තකින් අර මම මුලින් කිව්වා වගේ මේ රට තියෙන තැන දැනට තියෙන්නේ කඩා වැටුණු ප්‍රවාහන පද්ධතියක් තමයි, මේ පොදු ප්‍රවාහන පද්ධතියක් තමයි රටේ තියෙන්නේ. මේ කඩා වැටිච්ච ප්‍රවාහන පද්ධතියක් රටේ තියෙන නිසා තමයි තනි තනිව වාහන ගන්න ඒ ක්‍රමවේදයකට තනිව තමන්ගේ තනි වාහනයට වැඩි වටිනාකමක් එකතු වෙච්ච සමාජ ක්‍රමයක් ගොඩනැගිලා තියෙන්නේ. ඒ වෙනුවට තමයි පළවෙනි අදියරේ වාහන ආනයනය කිරීමට, රටට ගෙන්වීමට අවස්ථාව දෙනකොට පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරන්නට කොහොමද මේ වැඩපිළිවෙල යොදාගන්නේ කියන එක අපි කල්පනා කරලා බැලුවේ. ඒ වගේම තමයි මේ සංචාරක ව්‍යාපාරයත් එක්ක ගැට ගැහිච්ච ආර්ථිකයක්, බද්ධ වෙච්ච ආර්ථිකයක් තමයි රට තුල ගොඩනැගිලා තියෙන්නේ. රටේ වැඩි බර තැබීමක් තියෙන ආර්ථිකයේ මේ සංචාරක ව්‍යාපාරයත් එක්ක. ඒ නිසා සංචාරක ව්‍යාපාරයකට අවශ්‍ය, ඒ සංචාරකයන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපුරා ගන්නට ඕන වාහන පද්ධතිය සක්‍රිය කරන්නට මේ තුලින් අවස්ථාව පළවෙනි අදියරෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ ජාත්‍යන්තරයට සම්බන්ධ කරන ග්ලෝබල් වැලියු චේන් එක සම්බන්ධයෙන් මම කතා කරා. මේ වැඩපිළිවෙලට යන්න නම් අපේ මේ ආර්ථිකය ප්‍රශස්ත මට්ටමකට ගේන්නට ඕන. ඒ ක්‍රමවේදය තුළ අපේ එනර්ජි කොස්ට් එක, එහෙම නැත්නම් අපේ බලශක්තිය වෙනුවෙන් වැය කරන වියදම අඩු කරගන්නට අවශ්‍ය කරනවා. ඔගොල්ලෝ දන්නවා රටේ තියෙන වාහනවලට අවශ්‍ය කරන තෙල් ගෙන්නීම සඳහා තමයි අපේ සිංගල් ලාජස්ට් ඉම්පෝර්ට් බිල් එක තියෙන්නේ. නැත්නම් වැඩිම ප්‍රමාණයක් අපේ ආනයනය සඳහා ගත වෙන්නේ මේ තෙල් ලංකාවට ගැනීම සඳහා. ඒ නිසා මේ හැම පැත්තක්ම සූක්ෂම ලෙස කළමනාකරණය කරමින් ඉදිරියට යන ක්‍රමවේදයක තමයි මේ ගැසට් පත්‍ර මේ වෙනකොට එළියට සූදානම් කරලා තියෙන්නේ, ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මම අර මුලින් කිව්වා වගේ මේ තියෙන තත්ත්වය තුළ තැළුණු ආර්ථිකය තුළ තැළුණු පුරවැසියෝ පිරිසක් ඉන්නවා. ඒ පුරවැසියන්ට අවශ්‍ය සහන ලබා දෙන්නට ඕන කරනවා, අස්වැසුම ලබා දෙන්නට ඕන කරනවා. එක පැත්තකින් පාසල් දරුවන්ට ඒ යන රුපියල් 6000 දීමනාව අපි ලබා දෙන්නට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. පොහොර සහනාධාරය වැඩි කරලා තියෙනවා. ධීවරයන්ට දෙන ඉන්ධන සහනාධාරය වැඩි කරලා තියෙනවා. මේ සියලුම පද්ධතිය සක්‍රිය කරන ගමන් තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ නිසා අපි මේ ගැසට් එළියට දානකොට අපි රටට මුල් තැන දීලා, රටේ ජනතාවට මුල් තැන දීලා, ව්‍යාපාරිකයන්ට මුල් තැන දීලා, අපේ දේශීය නිෂ්පාදකයන්ට මුල් තැන දීලා කරගෙන යන වැඩපිළිවෙලක් තමයි සූදානම් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් වැඩිම කොමිෂන් ලැබෙන්නේ, කොමිස් එක ලැබෙන්නේ මොන පැත්තකින්ද කියන අරමුණෙන් නෙමෙයි මේ වැඩ කටයුත්ත ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අපි දන්නවා මේ වාහනවලට බදු ගහලා වැඩි කියලා කිඹුල් කඳුළු හලනවා. අපිට පේනවා දළදා මාලිගාව අසල රේස් කාර් පැදවපු ඒ පිරිස දැන් කියනවා වාහනවලට බදු වැඩි කියලා. මේ ක්‍රමවේදය ඇතුලේ තව වෙලාවක් අපි දැක්කා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනකොට අපේ විනිවිදභාවය පිළිබඳව කතා කරන්නට උත්සාහ කරනවා. ටෙන්ඩර් පටිපාටියක් පිළිබඳව, ඒ පෞද්ගලික ආයතනයකට වෙච්ච අලාභයක් පිළිබඳව ඒ මන්ත්‍රීතුමා කියනවා. නමුත් මේ ක්‍රමවේදය පාවිච්චි කරලා රටේ ජනතාවට විදුලි බිල පහලට ගේන්නට කරපු ක්‍රමවේදය පිළිබඳව කතා කරන්නේ නැහැ. එහෙනම් මේ මන්ත්‍රීතුමාලා පෙනී සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන්ද, ජනතාව ගෙවන විදුලි බිල වෙනුවෙන්ද? එහෙම නැත්නම්
ජනතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්
ලැබෙනවා මේ ආයතන වලට තියෙන පාඩුව වෙනුවෙන්ද කියලා. තව තැනකදී මේ මන්ත්‍රීත්වරේ කතා කරා වෙළඳපොළ ආර්ථිකයක් පිළිබඳව. වෙළඳපොළ ආර්ථිකයට ජනතාව විරුද්ධ වුණා නෙමෙයි, ජනතාව වෙනුද්ද වුණේ වෙළඳපොළ ආර්ථිකයක් පෙන්නලා ඒකෙන් ගසා කාපු එකට, හොරකම් කරපු එකට, හයිවේ හදනවා කියලා හයිවේ රොබරි කරපු එකට. ඒ වගේම ජනතාව වෙළඳපොළ ආර්ථිකය ප්‍රතික්ෂේප කරනවා කියන එකට වෙනුවට ජනතාව ප්‍රතික්ෂේප කරේ හොරකම් කරන එක, දූෂණය, වංචාව, පවුල් කීපයක් අදහාගත නොහැකි ප්‍රමාණයක් වත්කම් එකතු කරපු එක තමයි ජනතාව ප්‍රතික්ෂේප කරේ. ඇපල් ස්පිරිතාලයට යනකොට ඇපල් ගෙනියන එකට ගැන, දොඩම් ගෙනියන ගැන කතා කරනවා. ජනතාව ප්‍රතික්ෂේප කරේ ඒක නෙමෙයි, ඇපල් පෙන්නලා ජනතාවට ඇපල් පෙන්නලා ඇපල් වතු පිටින් හොරකම් කරන දේශපාලන සංස්කෘතිය තමයි මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා මේ ගමන ඉදිරියට යන්නට වර්තමාන ආණ්ඩුවට බාර දීලා තියෙන්නේ. ඒ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට කරගෙන යන්නට මේ ක්‍රියාපටිපාටිය සූදානම් කරලා තියෙනවා. එෙහිදී ගැටලු මැති වෙනවා. වරායේ පිළිබඳ තියෙන, කස්ටම් එකේ තියෙන ගැටලුව, රේගුවේ තියෙන ගැටලුව පිළිබඳව කතා කරනවා. අපි මේ තුල පිළිබඳව බලනකොට කාර්යක්ෂමතාවය පිළිබඳව, රටට ලැබෙන ආදායම පිළිබඳව, රටට තියෙන අවදානම පිළිබඳව සහ රටට තියෙන ලිමිටේෂන්ස්, එහෙම නැත්නම් අපිට තියෙන බාධකයන් පිළිබඳව සලකා බලලා තමයි මේ වැඩ කටයුතු කරේ. මේ විපක්ෂයේ පිරිස කතා කරනවා මේ 5-star කස්ටම් සිස්ටම් එකකට අවශ්‍ය කරන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදලා දීපු රජයක් අපිට බාර දීලා අපි වැඩේ කරන්නේ නැති බව. නමුත් මේකට අවශ්‍ය කරන ස්කෑන යන්ත්‍රයන් මේ වරායේ වැඩ කටයුතු කරන්න නිසි ක්‍රමවේදය සූදානම් කරලා තිබුණේ නැහැ. ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සූදානම් කරලා තිබුණේ නැහැ. රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මේ නිලධාරීන් පිරිස සූදානම් කරලා තිබුණේ නැහැ. නමුත් දැන් මේ ආර්ථිකය ටිකෙන් ටික ප්‍රකෘතිමත් වෙනකොට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, රටට එන ආනයන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය පහසුකම් අපි සපයලා තියෙනවා. නමුත් මේ වෙනකොට ඒ ප්‍රශ්නය විසඳන්න අවශ්‍ය සියලුම වැඩ කටයුතු අපි මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා.
කාලය අවසන් ගරු අමතුමනි,
රේගුවෙන් විශේෂ ප්‍රකාශයක් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. මේ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යාම පිළිබඳව ඒ නිසා වර්තමාන රජය මේ නිසි කළමනා මූල්‍ය කළමනාකරණය තුළින් වියදම් කළමනාකරණය තුළින් රටට සහන ලැබෙන ව්‍යාපාරිකයන්ට සහන ලැබෙන සුළු හා මධ්‍ය පරිමාණික ව්‍යාපාරිකයන් නගා සිටින ක්‍රමවේදයක් තමයි දේශීය අගය එකතු කිරීමේ කර්මාන්තකරුවන් රැකබලාගෙන ඉදිරියට යන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන්නට සූදානම් කරලා තියෙන්නේ කියලා සඳහන් කරමින් මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 සභාව එකඟද?
අයි.
අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 2 සභාව එකඟද?
අයි.
අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 3 සභාව එකඟද?
හායි.
ඒ අනුව අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1, 2 සහ 3 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.